ආදරණීය දුවේ පුතේ, ඔබ සුළු දිනාටම සුභ සන්ධ්‍යාවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්ක මේ මොහොතේදී රජරට සේවයේ සමග සම්බන්ධ වී සිටින ආදරණීය ශ්‍රාවක අසන්නන් ඔබ සුළු දිනාටම සුභ දවසක් වේවා, සුභ සන්ධ්‍යාවක් වේවා කියන ප්‍රාර්ථනේ අද දවසේ වැඩ කටයුතු ටික ආරම්භ කිරීමට සූදානම්. මම හිතන්නේ රජරට ගුරුගෙදර වැඩසටහන් මාලාවේ අවසාන දිනය ඉතිහාස විෂයට වෙන්වලා තියෙන අවසාන දිනය අදයි. එමනම් අපි මාස 7ක් පුරා දුවේ පුතේ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණියට අදාළ ඉතිහාස විෂයේ විෂය නිර්දේශයේ තිබූ සියලු මාතෘකා අද දවසේදී සාකච්ඡා කරලා අවසන් වෙනවා. පුරා මාස 7කට ආසන්න කාලයක් කරපු මේ මෙහෙය ඇත්තරම රජරට සේවයේ සහ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව ජාතියේ දරුවන් වෙනුවෙන් රජරට දරුවන් වෙනුවෙන් මේ ගත්ත උත්සාහය ඉතාමත් විශිෂ්ටයි. නන්ද දේපතේ අපි තවදුරටත් ඉදිරි පාඩමේ වැඩ කටයුතු ටිකක් දවසේ ආරම්භ කරමු. මම පාඩමේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න කලින් ගිය සතියේ අපි සාකච්ඡා කර කරුණු ටික කතා කරමු. අපේ ප්‍රධාන මාතෘකාව වුණේ ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය. මේ මාතෘකාවේදී මම මුලින්ම සාකච්ඡා කර කිරීමට බඳුන් කරා බටහිර ජාතීන් ආසියාවට පැමිණීම සඳහා භාවිත කරපු මාර්ග, බටහිර ජාතීන් ආසියාවට ප්‍රවේශ වීම සඳහා තුඩු දුන්නු හේතු සාධක, ඔවුන් ඉන්දියාවේ බලය පිහිටුවාගත්තු ආකාරය, එලෙස බලය පිහිටුවාගත්තු ඔවුන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරපු ආකාරයත්, ඒ තුල ඔවුන් ශ්‍රී ලංකාවේ බලය පිහිටුවාගත්තු ආකාරයත් ගැන කතා කරා. පෘතුගීසින් මෙරටට පැමිණෙන විට තිබූ දේශපාලන ඒකක ගැන කතා කරා. එහි සිටි පාලකයන් ගැන කතා කරා. ඒ දේශපාලන ඒකක සමග පෘතුගීසින් කෙලෙසද දේශපාලන සම්බන්ධතා ගොඩනගා ගත්තේ කියලා සාකච්ඡා කරා. එහිදී පෘතුගීසින් කෝට්ටේ රාජධානිය කෙරෙහි අවධානය යොමු කළ ආකාරයත්, කෝට්ටේ රාජධානිය තමන්ගේ අනසකට නීත්‍යානුකූලව ගත්ත ආකාරයක් ගැන කතා කරා. ඉන් පසු අපි සාකච්ඡාව යොමු කළේ පෘතුගීසින් යාපන රාජධානිය කෙරෙහි අවධානය යොමු කරපු ආකාරය පිළිබඳව. ඔබට මතක ඇති මුලින්ම පෘතුගීසින් මෙරටට පැමිණලා දශකයක් එකහමාරක් දෙකකට ආසන්න කාලයක් යනතේ පෘතුගීසින් යාපනය ගැන ඒ තරම් අවධානයකින් කටයුතු කළේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ කෝට්ටේ රාජධානි මන්දයත් කුළුබඩු අතරින් වඩා ජනප්‍රියම කුළුබඩු වර්ග වැවෙන ප්‍රදේශත්, විශේෂයෙන් කුරුඳු වැවෙන ප්‍රදේශත් කෝට්ටේ රාජධානිය තුල හිමිකාරත්වයේ තිබුණු නිසා පෘතුගීසින් දැඩි අවධානය යොමු කළා කෝට්ටේ රාජධානියට. ඒ වගේම කෝට්ටේ රාජධානිය තමයි ලංකාවේ එවකට තිබුණු ප්‍රධානම දේශපාලන ඒකකය. වෙන මේ හේතු කාරණා සියල්ල පදනම් කරගනිමින් කෝට්ටේ රාජධානියත් පසු කාලීනව යාපනයේ රාජධානියත් යටත් කරගන්න පෘතුගීසින්ට අවස්ථාව ලැබුණා. පසුව යාපන රාජධානියත් යටත් කරගත් ආකාරය ගිය සතියේ මා කතා කරා. එහෙමනම් පෘතුගීසින් මෙරටට පැමිණෙන විට දරුවන තිබූ පාලන ඒකක තුනෙන් මේ වෙද්දී අපි කෝට්ටේ රාජධානිය වුන් සතු කර ගැනීම, යාපන රාජධානිය වුන් සතු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරලා අවසානයි අද දවසේ අපිට සාකච්ඡා කිරීමට තියෙන්නේ පෘතුගීසින්ගේ පාලන සමය තුලදී ඔවුන් කෙලෙසද උඩරට රාජධානිය සමග සම්බන්ධතා පැවැත්වුවේ කියන එක ගැන සාකච්ඡා කරන්න. එහෙනම් දුවේ පුතේ අපි බලමු පෘතුගීසින් කෙලෙසද උඩරට රාජධානිය කෙරෙහි අවධානය යොමු කරේ. බොහෝ දුරට සීතාවක රාජධානිය ගැන මම කතා කරා. සීතාවක රාජධානිය, ඒත් එක්කම රයිගම රාජධානිය සහ කෝට්ටේ රාජධානිය, කියන්නේ කෝට්ටේ රාජධානිය තුල තිබුණු උපපාලනයකට මේ සියල්ලම විජේබාකොල්ලේ ප්‍රතිඵලයක් විදිහට ගොඩනැගුණු ආකාරය ගැන කතා කරා. ඉන් පස්සේ දරුවනේ අපි දැනට අවධානය යොමු කරමු පෘතුගීසින් කෙලෙසද උඩරට රාජධානියත් එක්ක අවධානය යොමු කරේ. එහෙමනම් පෘතුගීසීන්ට මේ වන විට රට මැද තියෙන මේ මධ්‍ය කඳුකර, එහෙම නැත්නම් මලය රට ලෙස හඳුන්වන මේ උඩරට රාජධානිය මහා බාධකයක් වුණා තමන්ගේ පාලන කටයුතු වලදී. විශේෂයෙන් පෘතුගීසි ලන්දේසීන්ට ඉංග්‍රීසීන්ට ඒ තත්ත්වයේ උදා වුණු ආකාරය අපි පෙරපාඩම් වලදී කතා කරා. එහෙමනම් පෘතුගීසීන් මේ උඩරට රාජධානිය කෙරෙහි අවධානය යොමු කිරීමේදී විශේෂයෙන්ම උඩරට රාජධානිය කෝට්ටේ රාජධානියේ සාමන්ත පාලන ඒකකයක් විදිහට නැත්නම් සාමන්ත පාලකයෙක් යටතේ පාලන කරන සමයේදීම මේ පෘතුගීසීන් කෝට්ටේ රාජධානී කෙරෙහි දැඩි අවධානයක් යොමු කළා. මන්දයක් මහනුවර රාජධානියවත් උඩරට රාජධානිය තුල පෘතුගීසීන් තම බලය පැතිරීමේ ප්‍රයත්නය ආරම්භ කරන්නේ දරුවනේ පෘතුගීසීන් කෝට්ටේ රාජධානිය තුල පාලන කටයුතු ආරම්භ කිරීමට මත්යෙන් සිට ඒ කියන්නේ පෘතුගීසීන් කෝට්ටෙත් එක්ක සම්බන්ධතාව වීමට කලින් සිට තමයි පෘතුගීසීන් මේ උඩ රට රාජධානිය සමග සම්බන්ධ වීමට උත්සාහ කරන්නේ. ඔබට මතක ඇති අපි කතා කරා මහනුවර රාජධානිය කියන පාඩම තුල පෘතුගීසීන් සහ උඩ රට රාජධානිය පිළිබඳ. එහෙමනම් දරුවනේ පෘතුගීසීන් උඩරට රාජධානිය සමග සම්බන්ධතා පැවැත්වීමේදී මූලික වශයෙන්ම කරලියද්ද බණ්ඩාර කියන සාමන්ත පාලකයාගේ කාලයේදී තමයි මේ තත්ත්වයන් ඇති වෙන්නේ. මොකද ඔහු දැඩි පෘතුගීසි හිතවාදී පාලකයෙකු නිසා ඔහුගේ පාලන සමයේදී තමයි පෘතුගීසින්ද කෝට්ටේ රාජධානිය සමග සම්බන්ධතා පැවැත්වුවා වශයෙන්ම උඩරට රාජධානිය සමග සම්බන්ධතා පවත්වන්න අවස්ථා උදා වෙන්නේ. නමුත් අන් රාජධානි හා සසඳන විට උඩරට රාජධානිය කියන්නේ ස්වභාවික ආරක්ෂාව අතින් ආඩ්‍ය වෙච්ච ප්‍රදේශයක්. උඩරට රාජධානිය යනු ස්වභාවික ආරක්ෂාව අතින් ආඩ්‍ය වෙච්ච ප්‍රදේශයක්. කෙසේ වෙතත් පෘතුගීසීන් 1505 මෙරටට පැමිණිලා 1658 ඔවුන්ගේ සම්පූර්ණ පාලන සමය ලංකාවෙන් නිමාවන තෙක්ම මොනම වෙලාවකවත් ඔවුන්ට උඩරට රාජධානිය තමන්ගේ ග්‍රහණයට සිය ග්‍රහණයට නතු කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් පෘතුගීසීන් වරින් වර උඩරට රාජධානිය සමග යුදමය කටයුතු කරමින් දැවැන්ත සටන් ඇති කරමින් උඩරට රාජධානිය යටත් කර ගැනීමට පෙළඹුවත් මේ කිසිදු අවස්ථාවකදී උඩරට රජවරුන්ගේ රණශූරත්වය පරයා පෘතුගීසීන්ගේ බලය ගොඩනගා ගැනීමට ඔවුන්ගේ බලය ව්‍යාප්ත කර ගැනීමට කිසිදු අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙමනම් අපි බලමු පෘතුගීසීන් වරින් වර උඩරට රාජධානිය සමග ඇති කරගත්තු මේ සටන් පිළිබඳව. මම හිතන්නේ ඔබ මේ වන විටත් මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ඇති. උඩරට රාජධානිය සමග ඇති වූ පෘතුගීසි සටන් ගැන කතා කරද්දී දුවේ පුතේ ප්‍රබල සටන් හතරක් තියෙනවා. අපි ඒවා එකින් එක සාකච්ඡා කරමු. අපි දන්නවා පෘතුගීසීන් උඩරට රාජධානියට එරෙහිව දැවැන්ත සටන් හතරක් මෙහෙව්වා. ඒ සටන් තමයි එක දන්තුරේ සටන, දෙවෙනි එක බලන සටන, තුන්වෙනි එක ගන්නෝරු සටන් සහ හතරවෙනි එක රන්දෙනිවල සටන. මේ විදිහට දන්තුරේ, බලන, ගන්නෝරු සහ රන්දෙනිවල කියන මේ සටන් පිළිබඳව මේ අවස්ථාවේදී අපි දැඩි අවධානයක් යොමු කළ යුතුයි. එමනම් අපි ඒ අතරින් මුලින්ම අවධානය යොමු කරමු දන්තුරේ සටන පිළිබඳව. ක්‍රිස්තු වර්ෂ 1594 සැප්තැම්බර් මාසයේ විශාල හමුදාවක් රැගෙන ඒ වෙන විට පෘතුගීසි කපිතාන් ජෙනරාල් විදියට හිටපු පේරෝ ලෝපෙස් ද සූසා ගේ මූලිකත්වයෙන් යුක්තව උඩරට රාජධානිය ආක්‍රමණය කරන්න යනවා. මේ වන විට උඩරට රාජධානියේ පාලකයා වෙලා හිටියේ පළවන විමල ධර්මසූරිය රජතුමා. එනිසා පළවන විමල ධර්මසූරිය රජතුමා සහ පෘතුගීසීන් අතර ඇති වෙච්ච ප්‍රථම සහ දැවැන්තම සටන බවට පත් වුණේ දන්තුරේ සටන. බොහෝ දුරට මේ වන විට කරලියද්ද බණ්ඩාරගේ දියණිය කුසුමාසන දේවිය, එහෙම නැත්නම් ඇය බෞතිස්ම ලැබලා හිටියා පෘතුගීසීන් ළඟින්, ඔහු ඇය දෝන කතිරණා විදියට හිටියේ. පෘතුගීසීන්ට අවශ්‍ය වුණා මේ වන විට පෘතුගීසීන්ගේ රැකවරණයේ සිටින දෝන කතිරණා හෙවත් කුසුමාසන දේවිය උඩරට රැගෙන වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇයට සිල්සුන බාර දීමට ඒ තුලින් අපේක්ෂා කරේ ධර්මපාල කුමාරයා කෝට්ටේ රාජධානී සිහසුනේ පත්කොට පෘතුගීසීන් කෝට්ටේ රාජධානී බලය මෙහෙව්වේ යම්සේද ඒ හා සමාන දෙයක් උඩරටට කරන්න හැදුවා. නමුත් දරුවනේ කෙසේ වෙතත් මේ වන විට කෝට්ටේ රාජධානියට වඩා බලවත් වෙමින් තිබුණු උඩරට රාජධානී රණශූරයෙක් වෙච්ච පළවන විමල ධර්මසූරිය රජතුමා හා පෘතුගීසීන් අතර මේ සිද්ධියේදී මහා දැවැන්ත සටනක් ඇති වෙනවා. එනිසා 1594 ඔක්තෝබර් 6 වෙනිදා මේ සටනේ උපරිමයේ බවට පත් වුණා. මේ ඔක්තෝබර් 6 වෙනි දින පෘතුගීසීන් හා උඩරට රජතුමා අතර පළව නිමල ධර්ම සූරිය රජතුමා අතර ඇති මේ බිහිසුණු සටනින් එවකට පෘතුගීසි සෙන්පතියා වෙච්ච කපිතාන් ජෙනරාල් විදියට හිටපු පේරෝ ලෝපෙස් ද සූසාතුළු මුළු පෘතුගීසි හමුදාවම සමූල ඝාතනය වෙනවා. ඒ සටන ඇති වුණේ දන්තුරේ කියන ස්ථානයේ නිසා දරුවනේ මේ සුප්‍රසිද්ධ සටන දන්තුරේ සටන කියලා හඳුන්වනවා. එනිසා මේ දන්තුරේ සටනින් පෘතුගීසින් අන්ත පරාජයකට පත් වුණා. පෙරදිගතිබ ලැබපු දෙවැන්තම පරාජයක් බවට පත් වුණේ මේ දන්තුරේ සටනේ. ඊට කලින් පෘතුගීසින් සීතාවකට එරෙහි වැති කරපු මුල්ලේරියා සටනින්ද දෙවැන්ත පරාජයක් පත් වුණා. ඉන් අනතුරුව දරුවනේ මේ පළවෙනි විමල ධර්ම සූරිය රජතුමා කුසුමාසන දේවියට රජකම හිමිකාරත්වය ලබා නොදී ඔහු කුසුමාසන දේවිය විවාහ කරගනිමින් උඩරට නව රාජවංශයක ආරම්භය සනිටුහන් කරන. ඉන් පස්සේ ලන්දේ පෘතුගීසින් දන්තුරේ සටනින් පසුව නැවත වතාවක් 1594 පස්සේ 1602 නැවත වතාවක් උඩරට පාලකයා වෙලා හිටපු පළවන විමල ධර්ම සූරිය රජතුමාට එරෙහිව දෙවන්ත අරගලයකට අවශ්‍ය පෙර මඟ සලස්සනවා. එහිදී ගෝවෙන් පවා පෘතුගීසින්ට දෙවන්ත ආරක්ෂක බලයන් ලැබෙනවා. මේ පෘතුගීසීන් 1602 ඇති කරපු මේ බලන සටනින් ඒ නායකත්වයේ ගත්තේ ජෙරනිමෝද අසවේදු කියන කපිතාන් ජෙනරාල්වරයා. ඒ සටනින්ද දරුවනේ පළවන විමල ධර්ම සූරිය රජු විසින් පෘතුගීසීන් අන්ත පරාජයකට පත් කරලා දානවා. එමනම් පළවන විමල ධර්ම සූරිය රජතුමාට එරෙහිව පෘතුගීසීන් දෙවැන්ත සටන් දෙකක් මෙවයි. තමා දන්තුරේ සටන සහ බලන සටන කියන සටන් දෙක. මේ දන්තුරේ සටන සහ බලන සටනින් පෘතුගීසීන් අන්ත පරාජයකට පත් කරා. ඒත් එක්කම තුන්වෙනි සටන විදියට තියෙන පෘතුගීසීන්ට එරෙහිව උඩරට රජවරු ඇති කරපු තුන්වෙනි සටන තමා දරුණේ රන් දෙනිවල සටන. 1630 තමා මේ රන් දෙනිවල සටන ඇති වෙන්නේ. බොහෝ දුරට රන් දෙනිවල සටන මෙහෙයවීමට බාර දුර කාර්ය වගකීම් බාර ගන්නේ එවකට කපිතාන් ජෙනරාල් විදියට හිටපු කොන්ස්තන්තිනු ද සා. මොහු යටතේ පෘතුගීසි සොල්දාදුවන් 508ක් සහ සිංහල හේවායන් 5000. සිංහල හේවායන් කියන්නේ සිංහල හේවායෝ පෘතුගීසීන්ට සේවය කරා. උන්ට අපි කියනවා ලස්කිරිඤ්ඤ හමුදාව කියලා. එනම් පෘතුගීසීන්ට සේවය කරපු සිංහල හමුදාව 5000 කට සමන්විතව රැගෙන හමුදාවක් 1630 අගෝස්තු 8 වෙනිදා උඩරට ආක්‍රමණය කරන්න කොළඹින් පිටත් වෙනවා. පෘතුගීසි හමුදාව ඌව ප්‍රදේශය හරහා බදුල්ලට පැමිණලා බදුල්ල නගරය යටත් කරගෙන එයාවට ප්‍රදේශ විනාශ කළා. ඒ වන විට උඩරට පාලකයා වෙලා හිටපු සෙනරත් රජතුමා තමන්ගේ රණසූර පුත්‍රයා වන මහාස්ථානෙවත් දෙවන රාජසිංහගේ උදව් උපකාරයෙන් පෘතුගීසීන් 1630 ඇති කරපු මේ රන්දෙනිවල සටනින් දෙවැන්ත පරාජයකට පත් කළා. මං හිතන්නේ කොන්ස්තන්තිනු සා ඇතුළු පෘතුගීසි භටයෝ 350කටත් වඩා වැඩි ප්‍රමාණයක් මිය ගිය අතර අනිත් බොහෝ දෙනා සිරබාරයකට ගත්තා. මේ විදිහට පෘතුගීසීන් සමග ඇතිවෙච්චි දන්තුරේ සටනින්ද අපේ රජවරුන්ට ජයපැන් බුද්ධි විඳීමට අවස්ථාව ලැබුණා. එහෙනම් පෘතුගීසීන් දෙරේව අපි මේ වන විට සටන් තුනක් ගැන කතා කරා. උඩරට රාජ්‍යට එල්ල වූ ඒ තමා දන්තුරේ සටන, දෙවනි එක බලන සටන, තුන්වෙනි එක රන් දෙනිවල සටන. එහෙනම් පෘතුගීසීන්ට එරෙහිව උඩරට ක්‍රියාත්මක වූ අවසන් සටන වූයේ ගන්නෝරු සටන. 1638 තමා දරුවනි මේ ගන්නෝරු සටන ආරම්භ වෙන්නේ. උඩරට රජු හා පෘතුගීසීන් අතර අට්ටාපිටියේදී ඇති කරගන්නා ගිවිසුම් ප්‍රකාරව පෘතුගීසීන්ගේ සතුරන් තමන්ගේද සතුරන් ලෙස සැලකිය යුතු බවට සඳහන් වගන්තියට පටහැනිව දෙවන රාජසිංහ රජතුමා කටයුතු කිරීමත් නිසා ඒ වගේම දෙවනි රාජසිංහ රජතුමා පෘතුගීසීන්ට වඩා ලන්දේසීන්ගේ සහාය ලබා ගනිමින් ලන්දේසි සමග මිත්‍ර වීමේ ප්‍රතිඵලයක් විදිහට තමා දරුවනේ 1638 දෙවනි රාජසිංහ රජතුමා පරාජයට පත් කරලා පෘතුගීසීන් උඩරට රාජධානී බලය ලබා ගැනීමට කටයුතු කරන්නේ. කෙසේ හෝ වේවා 1638 කපිතාන් ජෙනරාල් දියෝගෝ ද මේලෝ කැස්ට්‍රෝ කියන පෘතුගීසි නායකයා යටතේ පෘතුගීසි හමුදාව කන්ද උඩරට ප්‍රදේශය ආක්‍රමණය කරත් උඩරට හමුදාව සුපුරුදු ලෙසම ඔවුන්ට මුහුණ දීලා පෘතුගීසි හමුදාව සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරලා. එමනම් මේ විදිහට සෙංකඩගල නුවර විශාල යුද්ධයක් ඇති කරමින් පෘතුගීසීන් ගන්නෝරුවට පැමිණ අවසානයේදී දෙවන රාජසිංහ රජතුමාගේ හමුදාව අතින් දැවැන්ත පරාජයකට පත් වුණා. එහිදී කප්තාන් ජෙනරාල් ඇතුළු සියලු පෘතුගීසීන් සමූල ඝාතනය වූ බව බොහෝ සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙනවා. එහෙමනම් දරුවනේ පෘතුගීසීන් උඩරට ආක්‍රමණය කළ අවසන් අවස්ථාවේ අවස්ථාවද මේවත් අවුරුදු 100ක් තුළ බොහෝ දුරට දශකයක වැනි කාලයක් තුළදී ඇති කරගත්තු මෙන්න මේ සටන් බොහෝ දුරට මේ සටන් හැම දෙයකින්ම පෘතුගීසීන් අන්ත පරාජයකට පත් වුණා. එහෙනම් මේ වෙන පෘතුගීසීන්ගේ බලය දරුවනේ ක්‍රමානුකූලව ශ්‍රී ලංකාවෙන් පුරන් වෙන්න අවස්ථාව ලැබුණා. මන්දයත් මේ වෙන විට උඩ රට හිටපු බොහෝ පාලකයෝ පෘතුගීසීන්ට වඩා නාවික බල ශක්තියක් තියෙන බලයක් තියෙන ලන්දේසීන්ගේ සහාය ලබා ගැනීමට ප්‍රවේශ වී සිටින සැයි අතර වඩා වැදගත් වුණේ දෙවනි රාජසිංහ රජතුමා. අපි බලමු මේ විදිහට පෘතුගීසීන් වරින් වර උඩරට රාජධානිය ආක්‍රමණය කළත් උඩරට රාජධානිය තමන්ගේ ග්‍රහණයට නතු කර ගැනීමට නොහැකි වීම සඳහා තුඩු දුන්නු හේතු සාධක රැසක් තියෙනවා. මං හිතන්නේ පෘතුගීසීන්ට විතරක් නෙමෙයි ලන්දේසීන්ටත් ඉංග්‍රීසීන්ටත් යම් කාලයක් යනතේ උඩරට රාජධානිය යටත් කර ගැනීමට නොහැකුණා. එහෙනම් අපි බලමු ඇයි මේ විදිහට උඩරට රාජධානිය මේ කිසිදු බටහිර ජාතියකට නතු කර ගැනීමට නොහැකි වුණේ කියලා. එහි පළමු වෙන්න තමයි පුතේ උඩරට යන ස්වභාවික ආරක්ෂාවකින් ඉතාමත් වැදගත් භූමි ප්‍රදේශයක්. ස්වභාවික ආරක්ෂාවකින් ඉතාමත් වැදගත් භූමි ප්‍රදේශයක්. බොහෝ දුරට ගිරි දුර්ග, වන දුර්ග, ජල දුර්ග සහ පංකජ දුර්ග කියන මේ දුර්ග මාර්ගවලින් ආඩ්‍ය වෙච්ච ප්‍රදේශයක් නිසා උඩරට ප්‍රවේශය ඉතාමත් අසීරුයි. බොහෝ දුරට විජාතික බලවේගවලට මේ ප්‍රදේශය තුළ නිසි ලෙස සැරිසැරීමේ අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා මේ උඩරට රාජධානිය තුළ තිබුණු ස්වභාවික ආරක්ෂාව අපේ උඩරට පාලකයන්ට ජනතාවට වෙස්වලාගත්තු ආශිර්වාදයක් වුණා. එමනම් මේ ස්වභාවික ආරක්ෂාවට අමතරව උඩරට රජුට සෑම විටම උඩරට ජනතාව සහාය ලබා දුන්නා. සෑම විටම උඩරට රජුට පක්ෂපාති වුණා. මේ කරුණ දෙක හැරුණාම බොහෝ දුරට උඩරටයන්ගේ උපක්‍රමශීලී සටන් කලාව, ඒ කියන්නේ ගරිල්ලා සටන්කම සහ උපායශීලී සටන් ක්‍රමවේද අතිශය වැදගත් වුණා පෘතුගීසීන්ගේ පරාජයන්වලට. ඒත් එක්කම පෘතුගීසීන්ට එරෙහිව සටන් කරන්න තරම් දැවැන්ත රණශූර පාලකයෝ බොහෝ දෙනෙක් මේ උඩරට ප්‍රදේශය තුළ හිටියා. ඒ තමා පළවෙනි විමල ධර්මසූරයතුමා, දෙවනි රාජසිංහ රජතුමා, ඒත් එක්කම සෙනරත් වාගේ රජවරුන්ගේ කාර්ය ශූරත්වය, රණශූරත්වය මේ මොනම වෙලාවකත් පෘතුගීසීන්ට තමන්ගේ බලපරාක්‍රමයේ උඩරට ප්‍රදේශය තුළ ගොඩනගා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. එහෙනම් ද්වීපතේ පෘතුගීසීන් උඩරට කෙරෙහි අවධානය යොමු කරපු අවස්ථා අතරින් යුදමය වාතාවරණයන් හතරක් තිබුණා. ඒ තමා දරුවනේ දන්තුරේ සටන, බලන සටන, රන්දෙනුවල සටන, ගන්නෝරු සටන. මේ සියලු සටන් වලින් පෘතුගීසීන් අන්ත පරාජයකට පත් වුණාසේම පෘතුගීසීන්ට උඩරට මොනම ආකාරයකින්වත් තමන්ගේ දේශපාලන බලය ගොඩනගා ගැනීමට තෝතැන්නක් වුණේ නැහැ. එහෙමනම් මේ ආකාරයට පෘතුගීසීන් 1638 වන විට පෘතුගීසීන්ගේ බලය ක්‍රමානුකූලව දුර්වල වෙනවා. ඒකට පළවෙනි හේතුව වුණේ පෘතුගීසීන්ට වඩා නාවික ශක්තියකින් හෙබී ලන්දේසීන්ගේ සහාය ගන්න එවකට උඩරට පාලකයා විදියට කටයුතු කරපු දෙවනි රාජසිංහ රජතුමා කටයුතු කරා. ඒ නිසා පෘතුගීසීන්ට වඩා දැවැන්ත නාවික ශක්තියකින් හෙබී ලන්දේසීන්ගේ සහාය ගත්තු දෙවනි රාජසිංහ රජතුමා පෘතුගීසීන් මෙරටින් නිරපා දැමීම සඳහා ලන්දේසීන් සමග ගිවිසුම් ඇති කරගත්තා. එහෙනම් ද්වීපතේ අපි ඊළඟ ප්‍රවේශ වෙන්නේ පෘතුගීසීන්ගේ පාලන බලයන් නිමා කරමින් ලන්දේසීන් ශ්‍රී ලංකාවේ පාලන බලය ලබා ගත්තේ කෙලෙසද කියලා. අපි දන්නවා 1505 සිට 1658 වන තෙක්ම පෘතුගීසීන් ලංකාවේ විරලබඩ ප්‍රදේශ පාලනය කරාසේම 1638 සිටම ලන්දේසීන් 1796 තෙක් ලංකාවේ පාලන කටයුතු මෙහෙයව. එහෙනම් අපි ඊළඟ ප්‍රවේශ වෙන්නේ ලංකාවේ ලන්දේසී පාලන යුගය පිළිබඳව. එවනම් අපි අවධානය යොමු කරමු ශ්‍රී ලංකාවේ ලන්දේසී බලය. අපි දන්නවා ලන්දේසීන්ගේ මව් රට තමයි දරුවනේ ඕලන්දේ. වර්තමානයේ නම් ඕලන්දේ කියන්නේ නැහැ, වර්තමානයේ නෙදර්ලන්තේ කියන නමිනුයි භාවිත කරන්නේ. නම් පෘතුගීසීන් ආසියාවට පැමිණලා සත වර්ෂයක් විතර යනතෙක්ම ලන්දේසීන් ඔවුන්ගේ පැමිණෙන මුහුදු මාර්ග හෙලි කර ගැනීමට හැකියාවක් ලැබුණා. කියන්නේ පෘතුගීසීන් පැමිණි වෙළඳ මාර්ග මුහුදු මාර්ගයේ තරම් අවබෝධයක් තිබුණ නැතුණාට පසු කාලීනව මේ වෙළඳ මාර්ග පිළිබඳව නිසි අවබෝධයක් ලබාගත්තු ලන්දේසින්ද තමන්ගේ වෙළඳ සංගම් හරහා විශේෂයෙන් VOC සමාගම ඕලන්ද පෙරදිගේ ඉන්දියාවේ වෙළඳ සමාගම හරහා මේ ආසියානු ප්‍රදේශ තුල තමන්ගේ දේශපාලන බලය ආර්ථික බලය කුඩනගා ගැනීමට කටයුතු කරනවා. එහෙනම් දරුවනේ 1602 දී ලන්දේසින් පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම් පිටනවා වෙනත් වෙළඳ සමාගම් බොහෝමයක් ඒකරාශී කරලා. එමුනම් මේ ලන්දේසින් වෙනුවෙන් පිටවපු ඕලන්ද පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමෙහිවත් VOC සමාගම විසින් තමා ලන්දේසින්ගේ පෙරදිග වෙළඳ කටයුතු දේශපාලන කටයුතු සියල්ල මෙහෙවන්නේ. පෘතුගීසීන්ගේ පෙරදිග වෙළඳ මධ්‍යස්ථානයේ ගෝවේ ඌයේ යන්ත්‍රයද ලන්දේසින් විසින් ආසියාවට පැමිණලා ලන්දේසින් ජාවා දූපතේ තියෙන බතාවිය තමන්ගේ පෙරදිග වෙළඳ මධ්‍යස්ථානය කරගන්නා. එතෙන් සිට ඔවුන් ආසියානු ප්‍රදේශවල තමන්ගේ බල ආධිපත්‍ය ව්‍යාප්ත කරගන්න උත්සාහ කරනවා. එහෙමනම් මුලින්ම අපි අවධානය යොමු කරමු මේ පෘතුගීසීන් ලංකාවේ සිටින පාලන කාලය තුලදීම තමා උඩ රට රජවරු පෘතුගීසීන්ම රටෙන් නිරපා දැමීම සඳහා දියුණු නාවික ශක්තියක් මේවන විට ඉන්දියන් සාගරය තුල ගොඩනගාගෙන සිටින ලන්දේසින්ගේ සහාය ගත්තේ. එහෙනම් ඒ පෘතුගීසීන්ම රටේ නිරපා දැමීම සඳහා ලන්දේසින්ගෙන් සහාය ගත්තු ලංකාවේ උඩ රට පාලකයන් අතර පළවෙනියා වෙන්නේ දරුවනේ පළවෙනි විමලධර්ම සූර්ය රැතුමා. පළවෙනි විමලධර්ම සූර්ය රැතුමා තමයි පෘතුගීසීන්ම රටේ නිරපා දැමීමට ලන්දේසින්ගේ සහාය ගන්න ප්‍රථම රජතුමා බවට පත් වෙන්නේ. එhmenan අපි බලමු 1602 දී ලන්දේසී දූතයින් දෙදෙනෙක් වෙනවා උඩ රට රජතුමා හැම. ඒ වෙන විට උඩ රට පාලකයා වෙලා හිටියේ පළවෙනි විමලධර්ම සූර්යතුමා ලන්දේසී දූතයින් බතාවියේ සිට ලංකාවේ මඬකලපුව රායට ගොඩ බහිනවා. මඬකලපුව රායේ සිට උඩ රට රජතුමා බැහැ දැකීමට 1602 දූතයින් දෙන්නෙක් යනවා. එක්කෙනෙක් තමයි ජොරිස් ෆන් ස්පිල්බර්ජන්. ප්‍රථම වතාවට ලන්දේසී දූතයෙක් ලංකාවට එන්නේ 1602. ඔය මම ඉස්සරලා සඳහන් කරපු වගේ ලන්දේසී දූතයෙක් වෙති ජොරිස් ෆන් ස්පිල්බර්ජන්. ඔහුගේ ගමන ඒ තරම් සාර්ථක නොවුණත් දෙපාර්ශ්වය අතර ඒ තරම් එකඟතාවයකට ලක් කිරීමට නැත්නම් එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවත් ඉන් මාස 3කට පසු සීබෝල්ඩ් ද වාට් නමින් ලන්දේසී දූතයෙක් වෙනවා. නමුත් ඔහුගේ නොමනා හැසිරීම නිසා පළවෙනි විමලධර්ම සූර්යතුමා ඔහු මරා දානවා. එමනම් ප්‍රථම වතාවට ලන්දේසීන් සහ උඩ රට රජවරු අතර ඇති කරගත්තු මේ සම්බන්ධතාවය තරම් සාර්ථකුනේ නැහැ. නමුත් මේ සම්බන්ධතා මල්පල ගන්නෙන්නේ දරුවනේ දෙවන රාජසිංහ රජතුමාගේ කාලේ. දෙවන රාජසිංහ රජතුමා හා ලන්දේසීන් අතර නිරන්තර ලිපි හුවමාරුවීම සහ දූත ගමන්වල ප්‍රතිඵලයක් වශයෙන් දුවේ පුතේ පෘතුගීසීන් මෙරටින් නිරපා දැමීම සඳහා උඩ රට රජුට කියන්නේ දෙවනි රාජසිංහ රජතුමාට ලන්දේසීන් සහාය ලබා දීමට ඉදිරිපත් වෙනවා. ඒ අනුව 1631 අට වර්ෂයේ 1638 වර්ෂයේදී ලන්දේසී දූතයෙක් වෙච්ච ලන්දේසී නාවිකයෙක් හමුදාවේ අනදෙන නිලධාරියෙක් වන වෙස්ටර්වෝඩ් ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා උඩ රට රජතුමා එක්ක 1638 ගිවිසුමක් ඇති කරගන්නවා. මේ ගිවිසුම් ප්‍රකාරව ලන්දේසීන් ලංකාවේ පෘතුගීසීන්ගේ බලකොටු අල්ලා ගනිමින් ලන්දේසීන් මෙරටින් නිරපා හැරීමට අවශ්‍ය පසුබිම ගොඩනගා ගන්නවා. මෙන්න අපි බලමු දෙවන රාජසිංහ රජතුමා සහ ලංකාවට පැමිණි ලන්දේසී නාවික හමුදා අනදෙන නිලධාරියා විචි වෙස්ටර්වෝඩ් එක ඇති කරගත්තු ගිවිසුම. මේක සුප්‍රසිද්ධ 1638 ගිවිසුම නමින් තමා දරුවනේ හැඳින්වෙන්නේ. නම් මේ ගිවිසුමේ බොහෝ වගන්ති කියනවා. විශේෂයෙන් වගන්ති 12ක් මේ ගිවිසුමේ තියෙනවා. මේ වගන්ති වලින් සඳහන් වෙන්නේ අපි කතා කරනවා මේ ගිවිසුමේ වගන්ති අතර අතිශය වැදගත් වගන්ති කීපයක් තියෙනවා. මේ ගිවිසුමේ තියෙන වගන්ති අතරින් පළවෙනි වගන්තිය තමයි පෘතුගීසීන් මෙරටින් පළවා හැරීමට උඩ රට රජුට සහාය ලබා දීමට ලන්දේසීන් එකඟ වුණා. ඔන්න පළවෙනි වගන්තිය. ඊට අමතරව ලන්දේසීන්ට මේ පෘතුගීසි බලකොටු අල්ලා ගැනීමේදී යන සියලු යුද වියදම් සියන සියලු යුද වියදම් මුදල් වලින් නොගෙවා වෙළඳ ද්‍රව්‍ය වලින් විශේෂයෙන් කුරුඳු ගම්මිරිස් මීටි ආදී වෙළඳ ද්‍රව්‍ය වලින් ගෙවන ලෙස රළන්දේසින් රජතුමා පොරොන්දු කරවා ගත්තා. ඒත් එක්කම ඇතුන් හැර උඩරට සෙසු ද්‍රව්‍ය ලබා ගැනීම පිළිබඳව ඒකාධිකාරයේ ලන්දේසින්ට පැවරණ්ඩෝ කියන ඉල්වා ලන්දේසින්. මොකද පෘතුගීසින්ට වඩා ලන්දේසින් බොහෝ දුරට උපක්‍රමශීලීව තමා මේ උඩරට රජතුමා සමඟ සම්බන්ධතා පැවැත්වේ. ඉන් අනතුරුව තවත් වැදගත් වගන්තියක් තමා උඩරට රාජ්‍ය තුල වෙළඳාම් කිරීමේ සම්පූර්ණ නිදහස ලන්දේසින්ට ලබා දීමටත් උඩරට රජතුමාට එකඟ වීමට සිද්ධ වුණා. ඒත් එක්කම පෘතුගීසීන් ලන්දේසින්ගෙන් අල්ලා ගන්නා බලකොටුවල උඩරට රජු කැමති නම් පමණක් ලන්දේසි හමුදාව නතර කර හැක යන්න ගිවිසුමේ තිබුණු තවත් එක් වගන්තියක්. බොහෝ දුරට මෙන්න මේ වගන්තිය ආන්දෝලනාත්මක බවක් ඇතිකරන දෙපාර්ශ්වය අතර නැවත මතභේද ඇතිකරන හේතුවක් වුණා දරුවනේ. එහෙමනම් පෘතුගීසීන් සතු ප්‍රදේශ රජු කැමති නම් පමණක් ලන්දේසි ලන්දේසින්ට ලබා දෙන බවට දිගුණු මේ ගිවිසුමේ මේ රජු කැමති නම් පමණක් කියන එක ලන්දේසීන්ගේ ලේඛනවල තිබුණේ නැහැ. ඒක තිබුණේ සිංහලයේ පරිවර්තනය තුළ පමණයි. ඒ නිසා උඩරට රජතුමා වෙච්ච දෙවන රාජසිංහ ලන්දේසීන් අතර මුල සිට තිබුණු මිත්‍රත්වය ක්‍රමානුකූලව ගිලිලා ගිය දෙපාර්ශ්ව අතර යම් යම් මතභේද ඇති වෙන්න පටන් ගත්තා. කෙසේ හෝ වේවා ලන්දේසීන් යනු පෘතුගීසීන්ට වඩා විතක මිත්‍රශීලී විශේෂා විසින් සා විතක ආක්‍රමණ ලීලාවෙන් රජු සමග කටයුතු කර පිරිසක්. එහෙනම් දරුවනේ අපි බලමු මේ 1638 ගිවිසුමෙන් කරුණ වලින් අපේක්ෂිත ඵල ලන්දේසීන්ට ලැබුණු ආකාරයත් පසුව මේ අපේක්ෂිත ඵලයන් රජතුමා විදියට දෙවන රාජසිංහ රජතුමා පස්සේ කාලයේදී ලන්දේසීන්ගේ මේ උපක්‍රමශීලී ක්‍රියාකලාප නිසා ලන්දේසීන් සමග බොහෝ දුරට උරණ වුණා. එමනම් ලන්දේසීන් සමග සමහර අවස්ථාවලදී දෙවනි රාජසිංහ රජතුමා ගැටුම් ඇති කර ගන්න පටන් ගත්තා. බොහෝ දුරට කොළඹ කොටුවට සීමා කරන්න තරම් මේ දෙවනි රාජසිංහ රජතුමාගේ බලපරාක්‍රම හැරට අවස්ථාවක් ලැබුණා. කෙසේ හෝ වේවා අපේ රටේ රජවරුන්ට ලන්දේසීන්ගේ තරම් දියුණු නාවික ශක්තියක් නැති නිසා මොනම වෙලාවකවත් ලන්දේසීන් මෙරටින් නිරපා දැමීමට හැකියාවක් ලැබුණේ නැහැ සිංහල රජවරුන්ට. එහෙනම් අපි බලමු මේ උඩරට රජ සමග ලන්දේසීන් කුමන ආකාරයේද සම්බන්ධතා ඇති කරගන්නේ, එහෙනම් මේ සම්බන්ධතාවල ස්වરૂපය කෙසේද කියන එක. එහෙමනම් දරුවනේ දෙවන රාජසිංහ රජතුමා සමග ඇති කරගත්තු මේ ගිවිසුම් ප්‍රකාරව ලන්දේසීන් විසින් බොහෝ දුරට 1638 සිට 1665 දක්වා කාලයේදී ලංකාවේ පෘතුගීසීන් සතු බලකොටු සියල්ලන් පායේ යටත් කරගන්නවා. 1638 මඬකලපුව අල්ලා ගන්නවා, 1640 ගාල්ල කොටුව අල්ලා ගන්නවා, 1644 සතර කෝරළේ හා සබරගොම්මේ හිටපු පෘතුගීසීන් නිරපාදාලා ඒ ප්‍රදේශ ලන්දේසීන් නතු කරගන්නවා. 1656 මැයි මාසයේ 12 වන දින කොළඹ බලකොටුව පෘතුගීසීන්ගෙන් අල්ලා ගත්තා. 1658 මන්නාරම යාපනය, 659 කල්පිටිය, 665 ත්‍රිකුණාමලය කියන මේ ප්‍රදේශ ක්‍රමානුකූලව ලන්දේසීන් ග්‍රහණයට නතු කරගත්තා පෘතුගීසීන් මේ ප්‍රදේශවලින් නිරපාදාලා. එහෙමනම් මේ විදිහට පෘතුගීසීන් තමන්ගේ බලය ස්ථාවර කරගත්තට පස්සේ විරලබඩ ප්‍රදේශවල පෘතුගීසීන් උඩරට රජතුමා සමග යුද්ධ කරන්න යන්නේ නැහැ. ඔබට මතක ඇති පෘතුගීසීන් හැම වෙලාවෙම උඩරට රජතුමා සමග ආක්‍රමණ ලීලාවෙන් යුද්ධ කරාට ලන්දේසීන් මොකද කරේ දරුවනේ? උඩරට රජතුමා සමග බොහෝ දුරට මිතුරු වෙසින් තමා කටයුතු කරේ. මං කියන්නේ විටක මිතුරු වෙසින් සහ විටක ආක්‍රමණ ලීලාව කියන මේ ස්වරූප දෙකෙන්ම ලන්දේසීන් උඩරට රජතුමා සමග කටයුතු කරා. එහෙනම් අපි බලමු උඩරට රජතුමා සමග නැත්නම් උඩරට රාජ්‍ය සමග කොහොමද මේ ලන්දේසීන් තමන්ගේ පාලන ප්‍රතිපත්ති ගෙනෙන්නේ. උඩරට රාජ්‍ය සමග සම්බන්ධතා ඇති කර ගැනීමේදී ලන්දේසි පාලනයේ තිබූ වැදගත්කම් ගැන කතා කරමු. එහෙනම් අපි බලමු ලන්දේසීන් උඩරට රජතුමා සමග කෙලෙසද සම්බන්ධතා පැවැත්වුවේ. එහෙනම් ලන්දේසි වෙළඳ සමාගමට පාඩු සිදුවන ගැටුම් වලින් වැළකීලා උඩරට රජු සමග බොහෝ දුරට සාමකාමීව ගනුදෙනු කරන්න අවශ්‍ය පසුබිම ලන්දේසීන් සදාගත්තා. මොකද යුද්ධය කියන්නේ අනවශ්‍ය වියදමක් කියන එකමයි හැම වෙලේම ලන්දේසීන් දැක්කේ. එනිසා ලන්දේසීන් බොහෝ දුරට යුද්ධයේ කියන දේ අතහැරලා දාලා අමතක කරලා දාලා උඩ රට රජතුමා සමග මිත්‍ර වීමට උත්සාහ ගත්තා. එනම් පළවෙනි එක තමා උඩ රට රජ සමග යුද කටයුතු වලින් බැහැර වීම. දෙවෙනි එක තමා උඩ රට රජතුමාගේ හොඳ හිත දිනා ගැනීමට උඩ රට රජතුමාගේ හොඳ හිත දිනා ගැනීමට උඩ රට රජු ප්‍රත්‍යාගි භෝගය ඇව්වා. බොහෝ දුරට රජු හමු වීමට දූත පිරිස් ඇව්වා. රජු සමග ලිපි හුවමාරු කරගත්තා. රජතුමාගේ බොහෝ කටයුතු වලදී රජතුමාට අනුග්‍රහය දැක්වා. ඒත් එක්කම ලන්දේසීන් උඩ රට රජතුමා ආමන්ත්‍රණය කරද්දී ශ්‍රී සිංහලාදීශ්වර අපගේ බලකොටු ප්‍රදානය කියන මෙන්න මේ වාගේ අනුවර්තයන් දාලා රජතුමාගේ හොඳ හිත දිනා ගැනීමට බොහෝ සෙයින් උත්සාහ ගත්තා. එනම් ඊට අමතරව උඩ රට රජවරුන්ට බොහෝ දුරට අවශ්‍ය කරුණු කාරණාවලදී විශේෂයෙන් උපසම්පදාව වාගේ දේවල් විදේශීය රටවලින් ගෙන්වා ගැනීමේදී නාවික පාසුකම් ලබා දුන්නා. දෙවනිය විමල ධර්මසූර රජතුමාගේ අභිෂේකයේ අවස්ථාවලදී උඩ රට ප්‍රදේශයේ විශේෂයෙන්ම දෙවනි විමල ධර්මසූර රජතුමාගේ අභිෂේක අවස්ථාවේදී ලන්දේසින් කොළඹ කොටුවේ සිට උත්සව පාත්‍රලා තිනවා. දෙවනි විමල ධර්මසූර රජතුමාට තංජෝරයෙන් කාන්තාවක් විශේෂයෙන්ම දූ කුමාරිකාවක් රජ කුමාරිකාවක් ගෙන්න ගන්න නාවික පාසුකම් ලබා දීලා තිනවා. ඉතින් බොහෝ කටයුතු වලදී උඩ රට රජු සමග පක්ෂපාතීව තමා ලන්දේසින් කටයුතු කරේ. මන්දයත් ඔවුන් යුද්ධය කියන එක අනවශ්‍ය වියදමක් කියන එකයි හැම වෙලෙම දැක්කේ. ඒ නිසා බොහෝ දුරට උඩ රට රජු සමග ගැටුම් ඇති කර ගැනීමෙන් වැළකීලා උඩ රට රජු මිත්‍රශීලී වෙසින් තියාගෙන තමා තමන්ගේ පාලන කටයුතු මෙහෙයුවේ. එහෙමනම් අපි බලමු උඩ රට සමග මේ ආකාරයට උපක්‍රමශීලීව සම්බන්ධතාවයක් ඇති කරගත්තු ලන්දේසීන් උපරිම ආර්ථික වාසි උපරිම ආර්ථික වාසි ලබා ගැනීම සඳහා මොන වාගේ ක්‍රියාමාර්ගද ඇති කරගන්නේ? පෘතුගීසීන්ට සාපේක්ෂව ලන්දේසීන් බොහෝ සෙයින් උපක්‍රමශීලීව තමන්ගේ කාර්යයන් සිදු කරනවා කියන එකද ඔබට දැන් පැහැදිලි වෙනවා. එහෙනම් ද්වීපුතේ අපි බලමු ලන්දේසීන් උඩ රට රජ සමග පැවති සම්බන්ධතා තුලින් උපරිම ආර්ථික වාසියක් හැම වෙලේම උපරිම ආර්ථික වාසියක් ලබා ගැනීම සඳහා තමයි දුවේ පුතේ ලන්දේසීන් උත්සාහ කරේ. නම් අපි බලමු මේ උඩ රට රජු සමග සම්බන්ධතා ඇති කර ගැනීමේදී ලන්දේසීන් උපරිම ආර්ථික වාසියක් ලබා ගැනීමට මොනවාය කටයුතු කරේ. එහෙනම් පළවෙනි එක තමයි දුවේ පුතේ උඩ රට රජු වෙනත් විදේශිකයන් සමග උඩ රට රජතුමා වෙනත් විදේශිකයන් සමග මොකද මේ වෙන විට ඉංග්‍රීසීන් සහ ප්‍රංශ ජාතිකයෝ ඉන්දියන් සාගරයේ ආක්‍රමණය කරමින් සිටින්නේ. ඒ නිසා එවැනි බලගත් ජාතියක් සමග උඩ රට රජවරු සම්බන්ධතා ඇති කර ගන්නවාද කියන එක හොයලා බලන්න ඕන නිසා ලන්දේසීන් හැකිතාක් දුරට උඩ රට රජු වෙනත් විදේශිකයන් සමග සම්බන්ධතාව ඇති කරගන්න එක වළක්වලා දැම්මා. ඒක ලන්දේසීන්ගේ හැම අතින්ම ලන්දේසීන්ට දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් අතිශය වැදගත් කාරණයක් නා. එහෙනම් උඩ රට රජු විදේශීය වෙළඳුන් සමග සම්බන්ධතා පැවැත්වීම වැළැක්වුවා. රජු සමග ගැටුම් ඇති කරගන්න එක වැළැක්වුවා. ඒත් එක්කම රජු සමග ගැටුම් ඇති කරගන්නා හැම අවස්ථාවකදීම උඩ රට හා පහත රට අතර තිබුණු කඩවත් ප්‍රදේශය කියන්නේ කඩවතක් කියන්නේ උඩ රට සිට පහත රටටත් පහත රට සිට උඩ රටටත් ඇතුල් වෙන්න තිබුණු ස්ථාන මේ කඩවත් වහලා දැම්මා. ඒ තුන රජතුමාට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඊට අමතරව පහත රට ඇතැම් ප්‍රදේශවල වී වගා කරා. මොකද ලන්දේසීන්ගේ හමුදාවේ නඩත්තුව සඳහා අතිවිශාල වියදමක් යනවා පරිභෝජනය සඳහා. ඒ නිසා ලන්දේසීන් මොකද කරේ? ලංකාවේ මුතුරාජවිල වාගේ ප්‍රදේශ අස්සද්දලා මෙන්න මේ වල වී වගා කරන්න යොමු වුණා. ඒත් එක්කම සහල් ආනයනයට ගියපු වියදම් නතර කරා. ඒත් එක්කම කිරම ඌරුබොක්ක වාගේ ප්‍රදේශවල බොහෝ දුරට මේ කෘෂිකාර්මික කටයුතු සිදු කරා. ඒත් එක්කම නිල්වලාගඟ ප්‍රදේශයේ පදනම් කරගෙන ඒ ප්‍රදේශ තුල ජලය රැස් කරලා ඒ ප්‍රදේශ තුල කුඹුරු වගා කරන්න අවශ්‍ය පසුබිම සකස් කරගත්තා. එනම් මෙන්න මේ වාගේ කාර්යයන් තුලින් ලන්දේසී හැම වෙලාවෙම සිදු කරේ තමන්ගේ ආර්ථික වාසිය ලබා කර ගැනීම. ඒත් එක්කම ලන්දේසීන් වැඩි අවධානයක් යොමු කරේ ඔවුන්ට වැඩිම ආදායමක් ලැබුණු කුරුඳු වෙළඳාම සම්බන්ධවයි. කුරුඳු වෙළඳාම එනම් ලන්දේසීන් කුරුඳු වගා කරවීමටත් කුරුඳු වගාව ආරක්ෂා කරවීමටත් කුරුඳු වෙළඳාමේ ඒකාධිකාරය ලබා ගැනීමටත් ලන්දේසීන් අතිශය උනන්දුවෙන් කටයුතු කරා. එමනම් දුවේ පුතේ හැම මොහොතකම ලන්දේසීන් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ශක්තිමත් කරමින් අවම පිරිවැයකින් උපරිම ලාභ ලබා ගැනීමේ පරමාර්ථයෙන් තමා හැම විටම කටයුතු කරේ. එමනම් අපි බලමු ලන්දේසීන් තවදුරටත් ලංකාවේ පාලන කටයුතු කරගෙන ගියපු ආකාරය. බොහෝ දුරට අපි මේ කතා කරපු වීවගාවට අමතරව ලන්දේසීන් ලංකාවේ බොහෝ ප්‍රදේශවල විවිධ කර්මාන්ත ආරම්භ කරා. ඒත් එක්කම කෝපි කපු උත්පදාව ආරම්භ කරා. සේම ලංකාවට මුද්‍රණ කර්මාන්තය හඳුන්වා දෙන්නෙත් ලන්දේසීන්. ඊට අමතරව පේෂ කර්මාන්තය වැනි කර්මාන්ත ආරම්භ කරමින් ලන්දේසීන් තමන්ගේ ආදායම් උත්පාදනය කර ගැනීමට උපරිම උත්සාහයක් ගත්තා. එනං හැම විටම මම ඉර පෙර කිව්වාසේම ලන්දේසීන් යන හැම විටම අවම පිරිවැයකින් උපරිම ලාභයක් ලබා ගැනීම සඳහා කටයුතු කරපු රජ පාලකයෝ නිසා හැම වෙලාවෙම උඩ රටවල්තුමා තමාන්ට හිතයිසී විදියට තබා ගනිමින් කටයුතු කරන්නයි ලන්දේසීන් හැම වෙලාවෙම උත්සාහ ගත්තේ. ඒත් එක්කම උඩර රාජ්‍ය සහ ලන්දේසීන් අතර වරින් වර ගැටුම්කාරී තත්ත්වයන් ඇති වුණා. බොහෝ දුරට 1764 දී ලන්දේසීන් බැරන් වෑන් කියන ආණ්ඩුකාරවරයාගේ මෙහෙයුම යටතේ සේනාංක 6ක් යොදා ගනිමින් උඩරට ආක්‍රමණය කරා. ඒත් මේ සේනාංක 6න් එකකටවත් මහනුවර ළඟා වෙන්න හැකියාවක් නොලැබුණා. හේතුව මේ උඩරට ප්‍රදේශයේ තුල තිබුණු මේ ස්වභාවික ආරක්ෂාව රජවරුන්ගේ රණශූරත්වය. කෙසේ හෝ වේවා ලන්දේසීන් 1765 දී උඩරට ආක්‍රමණය කරා. ඒ වන විට උඩරට ප්‍රදේශයේ පාලකයා වෙලා හිටපු කීර්තිසිංහ රාජසිංහ රජතුමාට මේ ලන්දේසීන්ගේ බල පරාක්‍රමයට එරෙහිව සටන් කරන්න තරම් දැවැන්ත ශක්තියක් තිබුණේ නැහැ. ඒ නිසා දරුවනේ උඩරට රජතුමාට සිද්ධ වුණා ලන්දේසීන් සමග ගිවිසුමක් ඇති කරගන්න. එහෙනම් 1638 දෙවනි රාජසිංහ රජතුමා ලන්දේසීන් සමග ගිවිසුමක් ඇති කරගත්තේ යම්සේද ඒ හා සමාන ලෙසම කීර්තිසිංහ රාජසිංහ රජතුමා කාලේ කියන්නේ 1760 හයේදී ලන්දේසීන් සහ උඩරට රාජ්‍ය අතර ගිවිසුමක් ඇති කරගන්නවා. මේ ගිවිසුම තමයි මෙරට මහා දෙවන්තම් පවා දීමේ ගිවිසුමක් බවට පත් වුණේ. මේ ගිවිසුමේ තියෙන අතිශය වැදගත් කොන්දේසි කීපයක් මම කියන්න. එකක් තමයි වෙරළේ සිට, ඒ කියන්නේ වෙරළබඩ ප්‍රදේශයේ සිට ගව්වක්, කියන්නේ සිංහල ගව්වක් කියන්නේ 64ක්, ඒ කියන්නේ කිලෝමීටර් 7ක වාගේ ප්‍රදේශයක් ලන්දේසීන්ට වෙරළේ ඉඳලා ලබා දෙන්න සිද්ධ වුණා. හේතුව ලන්දේසීන්ට අවශ්‍ය මර්මස්ථාන සියල්ලම තිබුණේ දුවේ පුතේ මෙන්න මේ ප්‍රදේශවල. වෙරළබඩ කලාපයේ වරාය පාසුකම් කුරුඳු වගා කරන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රදේශ ලබා දෙන්න සිද්ධ වුණා උඩරට රජතුමාට ලන්දේසීන්ට. එමනම් මේ ආකාරයට රටමැඬ රටක් බවට පත් කරා දුවේ පුතේ 1766 පෘතුගී ලන්දේසීන් සායින් උඩරට රජවරු අතර ඇති වෙච්ච මේ ගිවිසුම. එහෙනම් දුවේ පුතේ මේ වෙන විට පෘතුගීසීන් ලංකාවෙන් නිරපා දැම්මාසේම ලංකාවේ ලන්දේසි පාලන සමයක් ගැනයි මේ පුතේ කතා කරේ. එහෙමනම් මේ වෙන විට මේ පාඩමේ වැඩ කටයුතු ටිකත් අවසන්. එහෙනම් දරුවනේ මා නැවතත් මුල ඉඳලා සාරාංශගත කිරීමක් කරන්නම්. අද දවසේ සහ ගිය සතියේ අපි කතා කරපු මාතෘකාව පිළිබඳව එමන් දුවේ පුතේ නැවතත් අපි මුලට යනවා නම් අපි කතා කරේ ප්‍රධාන මාතෘකාව උනේ ශ්‍රී ලංකාව හා බටහිර ලෝකයේ. එහිදී අපි කතා කරා යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීමට තුරුදුණු හේතු, ඒ සඳහා ඔවුන් යොදාගත්තු මාර්ග, ඉන් අනතුරු ඉන්දියාවට පැමිණි පෘතුගීසීන් ඉන්දියාවේ බලය පිහිටුවා ගන්න ආකාරය, එතැන් සිට ශ්‍රී ලංකාවේ බලය පිහිටුවා ගත්ත ආකාරය, පෘතුගීසීන් ලංකාවට එනකොට තිබුණු ලංකාවේ දේශපාලන ඒකක මොනවද, ඒවල පාලන තන්ත්‍රය කොහොමද. ඊට පස්සේ අපි කතා කරා පෘතුගීසීන් යාපන රාජධානී කෙරෙහි අවධානය යොමු කරපු ආකාරය, පෘතුගීසීන් කෝට්ටේ රාජධානී යටත් කරගත්තු ආකාරය, පෘතුගීසීන් උඩරට රාජධානී කෙරෙහි අවනත වෙච්ච ආකාරය, පෘතුගීසීන් උඩරට අල්ලා ගැනීමට ගිය අවස්ථා, දන්පුරේ බලන රන්දෙනිවල ගන්නෝරු කියන සටන් ගැන කතා කරා, කිසිදු සටනකින් පෘතුගීසීන්ට ජයක් ලැබුණේ නැහැ කියලා කතා කරා. ඉන් අනතුරුව අපි කතා කරා ලන්දේසීන් ලංකාවට පැමිණිය ආකාරය, ලන්දේසීන් පැමිණිය ආකාරය, ලන්දේසීන් ලංකාවේ බලය අල්ලාගත්තු ආකාරය, ලන්දේසීන් පෘතුගීසීන්ට සාපේක්ෂව දෙවන්ත ආකාරයට මිත්‍ර වෙමින් උඩරට රජතුමා සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් අපේ භාෂාවෙන් කියනවා කපටිකමින් මේ උඩරට රජතුමා වසඟයට ගෙනලා තමන්ගේ අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීමට ලන්දේසීන්ට හැකියාව ලැබුණා. එහෙමනම් 1505 සිට 1796 දක්වා අවුරුදු 300කට ආසන්න කාලයක් ද්වීපතේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ පාලන කටයුතු මෙහෙවනවා. එහෙමනම් ද්වීපතේ අපි මේ පාඩමේ වැඩ කටයුතු ටික අවසන් කරනවා. එහෙනම් ද්වීපතේ නැවතත් මා අද අපි මේ වැඩසටහන් මාලාව ආරම්භ කරපු දවසේ ඉඳලා මේ දක්වා මා සමග සම්බන්ධ වෙලා හිටපු ඔබ සියලු දෙනාටම මා කෘතවේදී වෙනවා. ඒත් එක්ක මා මේ අවස්ථාවට සම්බන්ධ කරගත්තු විශේෂයෙන් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මා බෙහෙවින්ම හිසනමා ආචාර්ය පුද කරනවා. ඒත් එක්කම දුවේ පුතේ ඒ සියල්ලම වඩා රජරට සේවයේ විසින් කරපු මේ උදාර්ථර මෙහෙවර නිසා තමයි දෙයේ දරුවන්ට රජරට අපේ දරුවන්ට මෙවැනි අවස්ථාවකට අවශ්‍ය පසුබිම ගොඩ නැගුණේ. එහෙමනම් දුවේ පුතේ අපි මාස 7කට වඩා වැඩි කාලයක් ඉතිහාස විෂය ධාරාව යටතේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේට තව මාස 5කට 6කට ආසන්න කාලයක් තියෙන අවස්ථාව වෙන විට සියලුම විෂය නිර්දේශයන් 10 වසර සහ 11 වසර සියලුම විෂය නිර්දේශයන් මේ රජරට ගුරුගෙදර වැඩසටහන් මාලාව යටතේ සාකච්ඡා කරලා අවසානයි. යම් මේකින් තවත් අවස්ථාවකදී ඔබ අප මුණ ගැහිීමටත් ඉඩක් තියේවි. ඒ අවස්ථාවේදීත් මට හැකියාව අයුරින් මා ඔබට අවශ්‍ය කරුණු කාරණා ටික කතා කරන්න. එහෙමනම් දරුවනේ ඔබ සියලු දෙනාට මම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම 2021 වර්ෂයේ නිමා වෙන්න තව දින 4ක් වාගේ පුංචි කාලයක් තියෙනවා. ඒ දින 4න් පසුව නව වසරක් 2022 වර්ෂයේ උදා වෙනවා. එහෙමනම් ඒ 2022 වර්ෂයේ උදා වෙන ඔබට ඒත් එක මා සුබ ප්‍රාර්ථනා කරනවා. උදාවන නව වසර නිරෝගිමත් වසරක් වේවා. විශේෂයෙන් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේදී මේ සඳහා නායකත්වයේ ගත් ඒ සියලු දෙනාටම රජරට සේවයේ ආයතන ප්‍රධානියා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මා දිරිදුන් විශේෂයෙන් මා මතක් කළ යුතුයි. උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එවකට සේවය කරමින් සිටි මගේ ගුරු පියාණන් වන කරුණාරත්න මහතාටත් මා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන මන්දයත් ඔහු මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මා ඔහුට හිසනම ආචාර්ය කළ යුතුයි. එනිසා දැනට සිටින නිලධාරීන්ද මා මේ අවස්ථාවට මට බොහෝ ශක්තියක් වුණා. ඒ සියලු නිලධාරීන්ටද මා කෘතගුණ සලකමින් ඔබ සියලු දෙනාටම උදාවන නව වසර නිරෝධමත් ඉසුරින් පිරි සමෘද්ධියෙන් පිරි නව වසරක් වේවා කියන උතුම් ප්‍රාර්ථනෙන් මා නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.
දෙයි දරුවන්ගේ දෙස්වන් පුරා රැවටෙන අධ්‍යාපනික හඬවලුන්